මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
අනුස්සාහං කත්වා සීලං දේශනේ බන්තේ අඥාන්ති ආම්බන්තේ පිටහනේන සද්දින් ආජීවස්සම ගතිනම් ධම්මං වාචාමි අනුස්සාහං කත්වා සීලං දේශනේ බන්තේ අඥාන්ති ආම්බන්තේ පිටහනේන සද්දින් ආජීවස්සම ගතිනම් ධම්මං වාචාමි අනුග්‍රහං කත්වා සීලං දේශනේ බන්තේ
යමං වදානිතං වදේසු නමස්කාරේතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කානේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආරුසාවාචාදේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපාදේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවාදේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාර්ථමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දක්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බාණං සංජනෝ කුරුතේ පියන්ති.
සදේවත් පින්නතුනි, සම්බුද්ධ ශාසනයේ නියම පරමාර්ථ, නියම වටිනාකම් ගැන හරි අවබෝධයක් ගිහි පැවිදි දෙපක්ෂය තුළම ඇතිවීම ශාසනය බොහොම කාලයක් පවතින හේතු වෙන කාරණයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒ පරමාර්ථ, ඒ වටිනාකම් ඉස්මතු කර දෙන්න නොයෙකුත් විදිහේ අවස්ථා යොදාගත්තා. ප්‍රතිපත්ති ගරුක ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ ප්‍රශංසා කළා, විශේෂ සැලකිලි දැක්වුවා. මොකද ප්‍රතිපත්තිය තමයි ශාසනයේ ජීවය. ප්‍රතිපත්තිය නැති තැන ප්‍රතිවේදය කියලා කියන මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්වත්, නිවන් දැකීමක්වත්, සසර දුක් කෙලවර කර ගැනීමක්වත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ ගිහි පැවිදි දෙපක්ෂය තුළම ලෝකෝත්තර ගුණධර්ම වැඩෙන විදිහේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇති කර ගැනීමේ වටිනාකම බොහොම අවස්ථාවල වර්ණනා කළා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවත්, ඒකට අදාළ නිදාන කතාවත් මේකට හොඳ නිදර්ශනයක්. බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දවසක උදෑසන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් ඇතුළු 500ක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන රජගහනුවරට පිණ්ඩපාතයේ වැඩියා. එදා රජගහනුවර සැණකෙළි දවසක්, උත්සව දවසක්. සමහර විට මේ දැන් මේ තියෙන මේ අලුත් අවුරුදු, මේ උදාවෙන අලුත් අවුරුදු උත්සවය වගේ යම් කිසි උත්සවයක් වෙන්න ඇති. එතකොට හරියටම ඒ අවස්ථාවෙම ඒ නගරයෙන් පිටත් වෙලා එනවා 500ක ළමයි කණ්ඩායමක් කැවුම් මළු ඔස්සගෙන. ඒ ළමයින්ට බුදු පියාණන් වහන්සේ මුණ ගැසුනහම කැවුම් මළු පැත්තකින් තියලා බුදු පියාණන් වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාට වන්දනා කරලා කැවුම් මළුත් අරගෙන නික්ම ගියා. ඉක්ම වෙලා එතනින් ගියා. ඒ ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, මහණෙනි කැවුම් වන්දනවද? කොහෙද ස්වාමීනි කැවුම්? ඇයි දැක්කේ නැද්ද මේ අර ළමයි කණ්ඩායමක් අර කැවුම් මළු උස්සගෙන මෙතනින් පියමන් වෙනවා? ස්වාමීනි, ඒ වගේ ළමයි කාටද කැවුම් දෙන්නේ? මහණෙනි එහෙම කියන්න එපා. දැන් ඒ ළමයි මටවත් නුඹලටවත් කැවුම් පිළිගන්නේ නැතුවට මොකද? ඔන්න කැවුම් වල නියම අයිතිකාර භික්ෂුව, කැවුම් අයිතිකාර භික්ෂුව පිටිපස්සෙන් වඩිනවා. එහෙම කියලා අපි කැවුම් වළඳනාම යන්න ඕන මහණෙනි කියලා බුදු පියාණන් වහන්සේ ඒ ළඟ තිබුණු ගහක් යට සංඝ පිරිසත් එක්ක වැඩ හිටියා. කවුද මේ කැවුම් අයිතිකාර භික්ෂුන් වහන්සේ? මේ 500ක් පිරිස පිටිපස්සෙන් වෙනම වඩිනවා බුදු පියාණන් වහන්සේගෙන් නිතර ප්‍රශංසා ලැබූ, බුදු පියාණන් වහන්සේගේ සිවුර පවා පූජාව ලැබූ, හුවමාරු කරගත්තු, ඒ වගේම දුතංග ධාරීන් අතර අග්‍රස්ථානය බුදු පියාණන් වහන්සේගෙන් ලබාගත්තු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, තපෝ ගුණයෙන් අග්‍ර ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඒ පළපුරුදු ආකාරයට ඒ නොයිකුත්තේ විවේකයටම කැමති නිසා උන්වහන්සේ ඒ අවස්ථාවේ අර පිරිසෙන් වෙන්ව හිමිහිට පිටිපස්සෙන් වැඩම කරනවා. එතකොට අර කැවුම් මළු ඔසවාගෙන ගිය ළමයි මේ ස්වාමීන් වහන්සේ දැකලා හුදුම විදියේ ශ්‍රද්ධාවක්, පැහැදීමක්, ප්‍රසාදයක් ඇති කරගෙන පසඟ පිහිටුවලා වැඳලා කැවුම් මළු පිටින්ම ස්වාමීන් වහන්සේට පිළිගන්නවා, පිළිගන්න ස්වාමීන් කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ ළමින්ට කියනවා, ළමයිනේ අපි ශාස්ත්‍රුන් වහන්සේ සංඝයා වහන්සේලාත් අතන ගහ මුල වැඩ සිටිනවා, ගිහිල්ලා ඒ හැම දිනාටම මේ යමක් පූජා කරන්න තියෙනවා නම් පූජා කරන්න කියලා එහෙම ප්‍රකාශ කරලා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ තර ළමයි කණ්ඩායමත් එක්ක අර බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ගස ළඟට වැඩම කළා. ඊළඟට අර ළමයි ඒ සියලුම සංඝ පිරිසට, බුදු පියාණන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසට කැවුම් පිළිගැන්නුවා. වළඳනකම් බලන් ඉඳලා පැන් හිටම් පිළිගැන්නුවා. ඒ පෙන් පිළිගන්වලා අවසාන වුණාට පස්සේ කැවුම් මෙහෙම වළඳලා ඉවරනාට පස්සේ සංඝයා වහන්සේලා අතර යම්කිසි කසුකුසුවක් වගේ විවේචනාත්මක වචන කීපයක් ඇහෙනවා. මේ ළමයි මූණ බලලා පිණ්ඩපාත බෙදන්න වගේ වැඩක් කරලා තියෙන්නේ. මේ තරම් මේ බුදු පියාණන් වහන්සේ, මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වගේ ශ්‍රේෂ්ඨ සාන්නාසිලත් ඉඳෙද්දී මේ පිටිපස්සෙන් වඩින මහාකාශ මහරහතන් වහන්සේට සියල්ලම පිළිගැන්වුවා කියලා කියමුටි. මේක ඇහිලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනිම කියන්න එපා, මගේ පුත්‍ර මහාකාශ්‍යප දෙවි මිනිසුන්ට ප්‍රියයි. ඒ නිසා දෙවි මිනිසුන් මිනිසින් පමණක් නෙවෙයි දෙවියන් පවා මහාකාශ්‍යපට පිණ්ඩපාතයෙන් සිව්පසයෙන් සංග්‍රහ කරනවා, පූජා කරනවා කියලා. එහෙම ප්‍රකාශ කළ තමයි අර අපි කලින් මාතෘකා හැටියට තබාගත්තු ගාථාව වදාලේ, සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්ච වේදිනං අත්තනෝ කම්ම කුබ්බාණං තං ජනෝ කුරුතේ පියං. මේකේ අදහස අපි බලමු. සීල දස්සන සම්පන්නං සංඝයා වහන්සේලාට අයිති හතරාකාර සීලයක් කියනවා. සිව් පිරිසිදු සීලය කියලා කියනවා. කෙටියෙන් සඳහන් කරනවා නම් බුදු පියාණන් වහන්සේ පණවා වදාළ විනය ශික්ෂාපද අයිති ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ පිළිබඳ හික්මීම එක එකක්. ඊළඟට මේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන් කෙලෙසුන්ගෙන් සංවර කර ගැනීම, ආරක්ෂා කර ගැනීම කියලා කියන ඉන්ද්‍රිය සංවර සීලය දෙවෙනි එක. ඊළඟට සිව්පසය සෙවීම පිළිබඳව අනියම් ක්‍රම නැතිව ධාර්මිකව කිසි ආකාරයෙන් සිව්පසය ලබා ගැනීම පිළිබඳව, හරි ආජීවය ජීවිකාව පිළිබඳව ආජීව පාරිශුද්ධ සීලය, ජීවිකාව පිළිබඳ පිරිසිදු බව රැකීම. හතර වෙනුව ඒ ලබාගත් සිව්පසය ප්‍රත්‍යවේක්ෂා කියලා කියන ඒ නුවණින් සලකා සිව්පසය පරිභෝග කිරීමේ නියමාර්ථය සලකාගෙන ඒක භාවනාවට නඟමින් පාවිච්චි කිරීම කියලා කියන ඒ විදිහට ඒ පච්චය සම්නිස්සිත සීල නමින් හැඳින්වෙන සිව්පසය පිළිබඳ සීලය. ඔය විදිහ හතරාකාර සීලයක් සංඝයා වහන්සේලාට තිබෙනවා. ඔය සිව් පිරිසුදු සීලයෙන්ම සම්පූර්ණයි මේ තපෝගුණයෙන් අග්‍ර මහාකාශ්‍ය මහරහතන් වහන්සේ. එතකොට ඒ ශීලය. ඊළඟට දස්සන කියලා කියන්නේ සම්‍යක් දර්ශනය, මාර්ගඵල ප්‍රතිවේදයෙන් දැන් මෙතන මේ රහතන් වහන්සේ කෙනෙක් ඒ සම්‍යක් දර්ශනයෙන් යුක්තයි. එතකොට සීල දස්සන සම්පන්න ධම්මට්ඨං කියලා කියන්නේ ශීලයෙන් සහ සම්‍යක් දර්ශනයෙන් සම්පන්න වූ, එසේම ධම්මට්ඨං ධර්මී පිහිටියාව, ධර්මී හරියට පිහිටලා තිබෙනවා ඒ ලෝකෝත්තර මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් හරි ආකාර ධර්මයේ පිහිටලා සිටිනවා. ධම්මට්ඨං ලෝකෝත්තර ධර්මයේ. ඊළඟට සත්‍ය වේදිනං චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන තියෙන හරි ආකාර සත්‍ය වේදිනං. ඒ වගේම අත්තනෝ කම්ම කුබ්බාණං, අත්තනෝ කම්ම කුබ්බාණං කියලා කියන්නේ පින්වතුනි තමාගේ වැඩේ කරන්නා වූ, තමාගේ වැඩේ කරන්නා වූ. මෙතන තමාගේ වැඩේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ වදාළි සංඝයා වහන්සේලාට අයිති වැඩේ මොකක්ද? සීල සමාධි ප්‍රඥා කියලා කියන ඒ නිවනට උපකාර වන ඒ ත්‍රිවිධ ශික්ෂාව, ඒක වැඩිමයි. අන්නේ සීල සමාධි ප්‍රඥා කියලා කියන තමන්ට අයිති වැඩේ කරන්නා වූ. අන්නේ මෙතකොට මේ ගාථාවේ අදහස සීලයෙන් සහ සම්‍යක් දර්ශනයෙන් යුක්ත වූ, ධර්මයේ හරියාකාර පිහිටියා වූ, චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා වූ, ඒ වගේම තමන්ට අයිති වැඩේ කරන්නා වූ එබඳු වූ ඒ භික්ෂුවට තං ජනෝ කුරුතේ පියං, එබඳු වූ ඒ භික්ෂුවට ජනයා ප්‍රිය කරයි, ජනප්‍රිය වේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් එක්කම ඒ වදාළා දේශනා වහලා අර 500ක් දරුවන්ම සෝවාන් වුණා, උතුම් වූ සෝවාන් ඵලයට පැමිණි. එතකොට දැන් අපි මේ ගාථාවේ කතාවේ තිබෙන මේක බැලුවාම අවුරුද්දට කියාපු කැවුම් බණක් වගේ. නමුත් මේක නිකම්ම කැවුම් බණක් නෙවෙයි, මේකේ තියෙනවා බොහොම වටිනා ගුණ සුවඳක් තිබෙනවා, දහම් රසයක් තිබෙනවා. අපි ඒක උරා ගන්න බලමු. එතකොට පළමුවෙන්ම අපි කල්පනා කරලා බලමු, දැන් මෙතන මේ මහාකාශ මහරහතන් වහන්සේ මේ විශේෂ කෙනෙක්, මේ ශාසනයේ විශේෂ කෙනෙක්, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හිටියට මොකද උන්වහන්සේලාගේ ගුණ සම්පත්තිය වෙනමයි. මේ වගේම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විශේෂ වෙන්නේ අර තපෝ ගුණ දුතංග කියලා කියන ශීලය වඩාත් හොඳින් රැකීමට උපකාර වන උග්‍ර ප්‍රතිපත්ති සමූහයක්. ඒ 13ක් තිබෙනවා. ඒ 13ම හරියාකාර රැක්ක ස්වාමින් වහන්සේ නමක්. මහකාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඒ දැන් ඔය පින්ඩ පාත යැපීම, ඊළඟට ආරණ්‍ය වාසය, පන්සුකූල සිවුරු දැරීම, තුන් සිවුරකින් පමණක් සෑයීමකට පත්වීම ආදී ඒ උග්‍ර ප්‍රතිපත්ති රාශියක්ම උන්වහන්සේ රැක්කා. ඒ වගේම විවේකයට ප්‍රියකර නිසායි අර විද්‍යට පිරිසෙන් වෙන්ව වැඩම කළේ. උන්වහන්සේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල්වල උන්වහන්සේ ආදර්ශයට ගන්න හැටියට සංඝයා වහන්සේලාට විශේෂ දේශනා පැවැත්තුවා. උන්වහන්සේගේ ජීවන රටාවේ විශේෂ ලක්ෂණ හුවා දක්වමින් හොඳ ලස්සන උපමා දෙකකින් උන්වහන්සේ මහාකාශ මහරහතන් වහන්සේගේ පැවැත්ම ගිහියන් හා තිබෙන සම්බන්ධතාව පෙන්වා වදාලා. දැන් අපි අර මේ ගාථාවේ හැටියට නම් ප්‍රකාශ වෙන්නේ මහාකාශ මහරහතන් වහන්සේ බොහොම ජනප්‍රිය කෙනෙක්. කුඩා දරුවන් අතර පවා ජනප්‍රිය කෙනෙක්. ඒක නිසා අපි කල්පනා කරන්නේ මහාකාශ මහරහතන් වහන්සේ දැන් කෙනෙක් අපි දන්නවා මේ කාලේ හැටියට සංඝයා වහන්සේ කෙනෙක් ජනප්‍රිය වෙන්න නම් ගිහියන් සමග ඇලි ගැලි කටයුතු කරන්න ඕන. ගිහියන්ගේ වැඩවලට සම්බන්ධ වෙලා ඒවාට උර දෙමින් කටයුතු කරන්න ඕන. නමුත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවන රටාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාළ උපමා දෙකෙන් අපට වෙන දෙයක් තේරුම් ගන්නන්නේ. මොනවද දීපු උපමා? චන්දු උපමාව කියලා හඳ පිළිබඳ උපමාවක් දක්වලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. මේ මහාකාශ්‍යප හඳ වගේ මේ කුලයන් මේ පවුල් අතර හැසිරෙනවයි කියලා. ගෙන්ගෙට පිඬුසගා වඩිනකොට හරියට මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳ වගේ. මොකද හඳ කියලා එතන උපමාවට ගත්තේ. නිච්ච නවකා කුලේසු අප්පගබ්බා. හඳ හැමදාම අලුත්. හඳ හැමදාම අලුත් වෙනවා. එක්ව ආවපක්ෂිය හරි පුරපක්ෂිය හරි හැමදාම අලුත් දෙයක්. අන්න ඒ වගේ මහාකාශ මහරහතන් වහන්සේ ගෙන්ගෙට පිඬුසගා වැඩියට මොකද ඒ ගිහියන්ට හැමදාම අලුත් කෙනෙක්. කොහොමද අලුත් වෙන්නේ? අර ගිහියන් සමග පමණට වැඩිය සම්බන්ධ ගන්න නැති නිසා. අපි දන්නවා දැන් ගමේ ගොඩේ කතාවක් තිබෙනවා දෙවේලේ දකින කුකුලගේ කර්මලේ ගැන. අන්න ඒ වගේ තත්ත්වයක් එනවා පමණට වඩා ඇලි ගලි කටයුතු කළ. එහෙම එකක් නෑ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට හඳ වගේ. දැන් හඳ කිව්වාම අපි අපේ ළිඳෙත් පේනවා, පොකුණෙත් පේනවා, හැමතැනම පේනවා. හැබැයි අල්ලගන්න බෑ. අල්ලගන්න බෑ හඳ කාටවත්. අන්න ඒ වගේ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේට කාටවත් අල්ලගන්න බෑ. ගිහි ගෙවල් වල එහෙම ගියාට මොකද? ඒක නිසා ඒක කුලේසු අප්පගබ්බා කියලා කියනවා. ඒ පවුල් සමග පමණට වැඩි සම්බන්ධතාවක් නැහැ. අනියම් සම්බන්ධතාවල් නැහැ. අන්න ඒ ಗುಣ දෙක ඒ විදිහට ඒ ಗುಣය ඒ ಗುಣ දෙක අර හඳේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්වා ආදාරලා එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා වදාලා. තවත් උපමාවක් බුදු පියාණන් වහන්සේ දැක්ුවා. ජරුදපාණ උපමාවය කියලා කියන්නේ පාළු ළිඳක්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ උපමා කළා හරියට දැන් පාළු ළිඳකට කෙනෙක් එබිලා බලනකොට එබිලා බලන්නේ ඒකට වැටෙන්නේ හිතාගෙන නෙවෙයි. කයයි සිතයි මෑත් කරගෙන පාළු ළිඳකට එබී බලනවා වගේ ගිහියන් අතර පිඬුසිඟා වඩිනවා කියලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රශංසා කරවදාලා බුදු පියාණන් වහන්සේ. ඔය උපමා දෙකෙන් පේනවා එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපි මේ කාලේ හිතන ජනප්‍රිය කියන වචනය අනුව ගැලපෙන්නේ නැහැ. ජනප්‍රිය කෙනෙක් වෙන්න බෑ. නමුත් පින්වතුනි ජනප්‍රියත්වයේ මට්ටම් දෙකක් තිබෙනවා. ධනය, නිලය, බලතල ආදී දේවල් නිසා ජනප්‍රිය වීමක් තිබෙනවා. ඒක බොහොම මතු පිටින් යන ජනප්‍රියත්වයක්. බොහොම ඉක්මනින් නැති වෙලා යනවා. ගුණකරුවත්වයේ පිළිබඳ නිසා ඇති වෙන ජනප්‍රියත්වය ඊට වඩා ගැඹුරු දෙයක්. දැන් මෙතනත් අපට පේනවා ප්‍රධාන කුඩා දරුවන් කියලා කිව්වහම අපි දන්නවා කුඩා දරුවන්ට සමහර දේවල් ඉවෙන් වගේ දැනෙනවා. වැඩිහිටියන්ට නොයෙකුත් විතර්ක වලින් විවේචන ආදී ඒ හිතිවිලි වලින් කවලම් වෙච්ච ව්‍යාකූල වෙච්ච හිතවලට වඩා පිරිසිදු හිතක් කුඩා දරුවන් තුළ තිබෙනවා. ඔවුන්ට මේ ගුණ සම්පත්තිය කියන එක සමාජයේ ඉවින් වගේ දැනෙනවා. අන්න ඒක නිසා වෙන්නේ ඇති අර 500ක් දරුවන් අර බුදු පියාණන් වහන්සේලාට ඒ ගෞරවය නැතුව නොවේ. ඒ වන්දනා කළාට මොකද අර තනිව වඩින. මහාකාශ මහරහතන් වහන්සේගේ තපෝ ගුණයට විශේෂයෙන් වශී වුණේ. වශී වෙලා අර විදිහට කැවුම් මළු පූජා කළේ. එයින් පේනවා ඒ දරුවන් තුළ යම්කිසි සහජ පුණ්‍ය ශක්තියකුත් තිබෙන්න ඇති. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මේ දරුවන් තුළත් මේ හැදෙන ගහ වගේ ඒ යම්කිසි ඇතුළත තිබිලා තියෙන ගුණ ශක්තියක්. ඒක නිසාමයි අර බණ අහලා අච්චර ඉක්මනින්ම ඒ සෝවාන් ඵලය කියන උතුම් තත්වයට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා ශ්‍රේෂ්ඨ වූ තත්වයක් සෝවාන් තත්වයේ පවා පළවෙනි මාර්ගඵලය වුණත්. මොකද තව ජීවිත හතයි සංසාරේ ගෙවන්න වෙන්නේ. ඒ වගේම සතර අපායෙන් නිදහස්. ඒ බඳු තත්වයක් ලබා ගත්තා. ඒ වගේම මේ දරුවන් එතන ඒ සිත සකස් වුණේ කොහොමද කියන එකත් අපිට හිතා ගන්න පුළුවන්. පළමුවෙන්ම ඒ මහාකාශ මහරහතන් වහන්සේගේ ගුණ සම්පත්තිය අනුව හිත පාදවා ගත්තා. ඒ ගුණ සම්පත්තිය හැඳින ගත්ත බුදු පියාණන් වහන්සේ වදාළ කිටි ගාථාවෙන් දැන් අපි අර පළමුවෙන්ම විග්‍රහ කළේ ඒ ගාථාවේ අදහසක්. එයින් තේරුම් ගත්ත මේ මහාකාශ මහරහතන් වහන්සේ තුළ මේ ගුණ සම්පත්තිය තියෙන නිසා තමයි අපේ මේ හිත පැහැදුනේ කියලා. යමක් පිළිබඳව මුදිතාවෙන් සතුටු වෙනවා නම් ඒකම තමන් ඒ ගුණයත් එක්කම වැඩෙනවා. ඒ වගේ ඒ දරුවන් තුළ සිත පැහැදුණු සිත වඩාත් පිරිසුදු වුණා. ඊළඟට ඒ වගේම අපිට හිතන්න පුළුවන් ඒ පිරිසුදු සිත තවත් පිරිසුදු වෙන්න උපකාර වුණා අර පරිත්‍යාගය. මෙතන කැවුම් පමණක් නෙවෙයි පරිත්‍යාගය වුණේ. කැවුමත් එක්ක බැඳුණු විනෝදයත් පරිත්‍යාග වුණා. උයනට ගිහිල්ලා මේ කවුම් කකා තමන් කෙලිසෙල්ලම් කරන්න අදහසින් මේ ළමයි පිටත් වුණේ. නමුත් මේ 500 දෙනාම එක් හිතින් අර සියලුම කැවුම් ටික බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට පූජා කළා. ඉන්නේ පරිත්‍යාගය සම්පූර්ණ වුණා. සිත වඩාත් ප්‍රසන්න වුණා. පැහැදුණා. ඒ බඳු මේ ප්‍රසන්න සිත තමයි ඊළඟට අර මාර්ගඵල අවබෝධයෙන් ඒ සෝවන් තත්ත්වය ලබා ගත්තේ. අන්න ඒ අනුව අපට මේකින් පේනවා මේක වටිනා ධම් රසයක් තිබෙනවා, ගුණ සුවඳක් මේක තුල තිබෙනවා. ඊළඟට තවදුරටත් අපි කල්පනා කළ බලනවා නම් දැන් මේ බුදු පියාණන් වහන්සේ වදාළ අර කාරණා අනුව දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජනප්‍රියත්වය ඒ දෙවියන් අතරත් මිනිසෙයින් අතරත් ඒ ගුණ සම්පත්තිය නිසා වූ ජනප්‍රියත්වයක්. දැන් සාමාන්‍ය සංකල්පයක් තිබෙනවා විශේෂයෙන්ම මේ කාලේ සංඝයා වහන්සේලා කියලා කියන්නේ ගිහි පින්නතුන්ගේ සිව්පස්යෙන් යැපෙන අය. ඒක නිසා ඒ සඳහා යම් කිසි ණයක් ගෙවන්න ඕන. මේක හුවමාරුවක්, මේක ගනුදෙනුවක්. ඇත්තවයි, ඒ කාරණේත් ඇත්තයි. යම් කිසි ගනුදෙනුවක් තමයි මෙතන තිබෙන්නේ. ඒ ණය ගෙවන ආකාරය තමයි ටිකක් වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෞකික ණය ගෙවීම වගේ දෙයක් නෙවෙයි. ලෞකික දේ වෙනුවට ලෝකෝත්තර අර්ථයක් සිද්ධ කිරීමෙන් තමයි මේ ණය ගෙවන්නේ. ඒක නිසා තමයි දැන් අත්තනෝ කම්ම කුබ්බාණං කියලා අර ගාථාවේ කිව්වා. තමන්ගේ වැඩේ කරන කෙනාට සමාජයේ යොදන වචනයක් තියෙනවා ආත්මාර්ථකාමී කියලා. ආත්මාර්ථකාමී පුද්ගලයා. එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් හැටියට. නමුත් මේ ආත්මාර්ථය සිද්ධ වෙනවත් එක්කම මොකක්ද ආත්මාර්ථය? සීල සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වෙන ධර්ම පිරීම. ඒවා සම්පූර්ණ වෙනකොට පරාර්ථය සිද්ධ වෙලා ඉවරයි. ඒක නිසා තමයි එතන ආත්මාර්ථයම පරාර්ථය බවට පත් වෙනවා. දැන් මේ ගිහියන් විසින් සංඝයා වහන්සේලාට පූජා කරන සිව්පස්ය ගැන කල්පනා කරලා බලනකොට මේවා පූජා කිරීම අර යාචකීන්ට දුගී මගී යාචකාදීන්ට දීමට වඩා වෙනස් දෙයක්. දුගී මගී යාචකාදීන්ට දෙන්නේ පින්වතුනි කරුණාව මුල් කරගෙන. සංඝයා වහන්සේලාට පූජා කරන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙන. ඒක නිසා බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල සංඝයා වහන්සේලාට තමන්ට අයිති වැඩේ සිහිපත් කර දීම සඳහා ප්‍රකාශ කළා. මහණෙනි නුඹලා සද්ධාදීය භෝජනීය වළඳනවා කියලා. සද්ධාවෙන් දෙන ආහාරය වළඳලා නුඹලා මේ ජීවත් වෙන්නේ කියලා. ඒකට ණය ගෙවන්න ඕන. කොහොමද ණය ගෙවන්නේ? මේ සිව්පස්සේ පරිභෝග කරන ක්‍රම හතරක් ධර්මයේ දක්වලා තිබෙනවා. මොනවද ඒ හතර? පළමුවෙනි එක තෙය්‍ය පරිභෝගය. තෙය්‍ය පරිභෝගය කියලා කියන්නේ අපි සාමාන්‍ය වචනයක් ගත්තොත් හොරා කනවා වගේ, හොරාට අරගෙන පාවිච්චි කරනවා වගේ තෙය්‍ය පරිභෝගය. දෙවෙනි එක ඉන පරිභෝගය, ණයට අරගෙන පාවිච්චි කරනවා වගේ. තුන්වෙනි එක දායජ්‍ය පරිභෝගය, දායාද වශයෙන් ලබාගෙන පාවිච්චි කරනවා කියන එක. හතරවෙනි එක සාමි පරිභෝගය, සිව්පසයට අයිත්කාරයෙක් හැටියට පාවිච්චි කිරීම. ඔන්න ඔය විදිහේ සංකල්ප හතරක් ධර්මයේ දැක්වෙනවා. අපි මේ එක එකක් තරමක් දුරට විග්‍රහ කරන්න බලමු. තෙය පරිභෝගය කියලා කියන්නේ කිසිම ගුණ සම්පත්තියක් නැතුව, ශීලාදී ගුණයක් නැතිව සිව්පස්සේ පරිභෝග කිරීම. එයින් ඒ පරිභෝග කරන තැනැත්තා භික්ෂුව ණයකාරයෙක් වෙනවා ගිහියන්ට. වෙන කොයි විදිහේ ලෞකික අන්දමින් ලෞකික මට්ටමින් ණය ගෙවන්න උත්සාහ කළත් ධර්මානුකූලව ණයකාරයෙක් වෙනවා. ඒකට ණය ගෙවන්න වෙන දීර්ඝ කාලයක් සංසාරයේ සමහර විට. ඉතින් අන්න ඒ විදිහේ තත්වයක් ඒක තෙය්‍ය පරිභෝගයේ හොරාට කනවා වගේ. ඊළඟට දෙවෙනි කාරණය ඉන පරිභෝගය ණයට අරගෙන පාවිච්චි කරන එක. හොරාට අරගෙන පාවිච්චි කරනවට වැඩිය දෙවෙනි தත්වය ඊට වඩා ටිකක් හරි හොඳයි ණයට ගන්න එක. ඒක නොගෙන බෑ. මේ සංඝයා වහන්සේලා ජීවත් වීම සඳහා සිව්පස්සේ අත්‍යවශ්‍යයි. ජීවත් වෙන්න යම් කිසි ප්‍රත්‍යක් අවශ්‍යයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය කියලා කියන මේ අඳින්න දෙයක් ආහාරයක් ඊළඟට වහසන්න තැනක් ආවාසයක් ඊළඟට බෙහෙත් හේත් ආදිය ඕක සිව්පස්සයයි. නමුත් මේ ප්‍රත්‍ය මේ සංඝයා වහන්සේලා ගන්නෙ ණයක් හැටියටයි. දැන් අපි දන්නවා මේ ණය ණයක් අරගත්තු කෙනෙක් ඒක ඒ ණයගත්තු යම්කිසි අපි හිතමු ව්‍යාපාරයක් සඳහා හෝ ගොවිතැනක් සඳහා හෝ ණයකරයක් ගත්තා. ඒ ණය ආයි ගෙවන්න කිසිසේත් ඒ අදහසක් නැතිව ඒවා කාවාසිනිය කරනව නම් එයා ඇත්ත වශයෙන් ණයකාරයෙක් නෙමෙයි හොරෙක්. ඒ වෙනුවට යම්කිසි කෙනෙක් ඒක හරියාකාර නිසියාකාර ඒ අර්ථය සිද්ධ කර ගැනීම සඳහා ව්‍යාපාරයේ හෝ ගොවිතැනෙහි හෝ යොදමින් අවස්ථානුකූලව පොලී ගෙවනව නම් අන්නේ තැනැත්තා නියම ණයකාරයෙක්. ණයකාරීකුට අයිති යුතුකම් ඉෂ්ට කරන කෙනෙක්. අන්නේ වගේ බුදුපියාණන් වහන්සේ මේ ඉන පරිභෝගය කියලා කියන ණයට අරගෙන පරිභෝග කිරීම කියන එක තෝරලා තියෙන්නේ කොහොමද? යම්කිසි භික්ෂුවක් අර සිව්පස්සේ එක එකක්ම චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චය කියන එක එක ඒ සිව්පස්සේම ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් සලකලා බලලා පරිභෝග කරනව නම් ඒක හරියට ණයකාරයෙක් හැටියට පරිභෝග කිරීම වගේ. මේ පත්‍යවේක්ෂාව කියන එක දෙපැත්තක් තිබෙනවා. මේ සංඝයා වහන්සේලාට අනුදැන වදාරලා තිබෙනවා. දැන් අපි හිතමු එකට නිදසුනක් ගත්තොත් පිණ්ඩපාතය ආහාරය. ආහාරය සාමාන්‍යයෙන් ගිහි පින්නතුන් පාවිච්චි කරන්නේ කුසගින්න නිවා ගැනීමට පමණක් නොවේ. රස තෘෂ්ණාව, තව ඇඟපත හොඳට වඩවා ගැනීම, රූප සම්පන්න කර ගැනීම ඔය විදිහේ පරමාර්ථ අනුවයි. ඒ විදිහේ එකක් සංඝයා වහන්සේලාට සුදුසු නැති නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ගන්න ආහාරය පිණ්ඩපාතයේ නියම පරමාර්ථය හිතන්නේ මේ කය පවත්වාගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහා මේ උතුම් ජීවිතය බ්‍රහ්මචර්යාව ගෙවීම සඳහා මම ආහාරය ගන්නෙ කියලා ආහාරය පිණ්ඩපාතයේ නියමාර්ථය නුවණින් සලකලා බැලීම එක පැත්තක්. ඒ වගේම එපමණක් නොවේ පිණ්ඩපාතයේ වළඳීමත් එක්තරා භාවනාවක් කරගන්නවා. කොහොමද මේ පිණ්ඩපාතයට කියලා ගන්න ආහාරය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු වලින් සකස් වුණු එකක්. මගේ ශරීරයත් ඒ වගේම ධාතු වලින් සකස් වුණු ශරීරයක්. මේ පිණ්ඩපාතය පිරිසිදුව තිබුණාට මොකද මේ පිළිකුල් සහගත ශරීරයට ඇතුල් වෙලා මේ පිළිකුල් බවට පත් වෙනවා. එයින් කෙරෙන්නේ මොකක්ද? ධාතු මනසිකාර අසුභ කියලා කියන ඒ අසුභ මනසිකාරය කියලා කියන භාවනා දෙකක් ඒකෙන් කෙරෙනවා. ඔන්න ඒකයි. දැන් අපි අර කලින් කිව්වනේ අර ණයකරයක් ගත්තාම ණය ගැනීමේ පරමාර්ථය සිහිපත් කිරීමත් ඒ අනුව කටයුතු කිරීමත් ඊළඟට අවස්ථානුකූලව පොලී ගෙවීමත් නියම ණයකාරිකුගේ යුතුකම් කියලා. දැන් මෙතනත් කරන්නේ ඒකයි. අර සිව්පස්සේ එක එකක්ම දැන් ආහාරය නම් මේක මම ගත්තේ ණයට මොකටද ගත්තේ? සංසාර කන්තරයෙන් එතර වීම සඳහා, මේ ශරීරය පවත්වා ගැනීම සඳහා කියලා අන්න පරමාර්ථය සැලකුවා. ඊළඟට ඒකට පොලී ගෙවීම මොකද්ද? අන්න භාවනාවට හැරෙව්වා. මේ පිණ්ඩපාතයත් මේ මගේ ශරීරයක් ධාතු හතරෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නිර්මාණය වෙච්ච දේවල්. එතනින්ම අනාත්ම ධර්මයත් ඒක තුල තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී. ඊළඟට ඒ පමණක් නෙවෙයි අසුභ පැත්තට හරවනවා. මගේ ශරීරය මික්කුණු ශරීරයට එකතු වෙලා මේ පිරිසුදු ආහාරය කිරිටි බවට පත් වෙනවා. ඔන්න එයින් පොලී ගෙවීමක් කරනවා. ඒ නිවනට නිවන කරා යන ගමනක් නේ. බා නිවන කරා යන ගමනට භාවනාව අත්‍යවශ්‍යයි. එතකොට සිව්පස්ස පරිභෝගය තුලින් භාවනාවක් කෙරෙනවා. ඒක තමයි පොලී ගෙවිල්ල. මේ විදිහට අපි වඩාත් විස්තර කළේ මොකද? ඇතැම් කෙනෙක් මේක තෝරන්නේ වෙන විදියකටයි. සංඝයා වහන්සේලා සිව්පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳීම ප්‍රමණින්ම ණයෙන් නිදහස් වෙනවා කියලා ඇතැම් කෙනෙක් තෝරනවා. ඒක අනිවැරදි කියලා කියන්න බෑ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. සිව්පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳීම් ප්‍රමණකින් භික්ෂුවක් ණයෙන් ගෙවෙන්නේ නෑ. තව ඈතට වැඩ තියෙනවා. ඊළඟට අනිත් කාරණා ප්‍රකාශ කරනකොට ඒක පැහැදිලි වේවි. ඊළඟට මේ දෙවෙනි කාරණේ අපි කිව්වේ ණයට ඉන පරිභෝගය. තුන්වෙනි කාරණේ මොකද්ද? දායජ්‍ය පරිභෝගය. දායාදයක් හැටියට සලකලා පාවිච්චි කිරීම. ඒක තෝරන්නේ මෙහිමයි. අපි හිතමු සෝවාන් තත්වයට භික්ෂුවක්පත් වුණා කියලා. ඒ භික්ෂුව එදා ඒපත් වුණ අවස්ථාවේ ඉඳලා නියම බුද්ධ පුත්‍රයෙක්. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි කියන தත්ත තුනේ සිටින්නේ බුද්ධ පුත්‍රයන් නමුත් තාම වැඩ ඉවර කළා නැහැ. ඒබඳු අයට කියන්නේ සේක කියලා. මේ ශාසනයේ නියමාකාරයෙන් හික්මන අය. වැඩ ඉවර කළා නැහැ. අන්න ඒබඳු අය මේ සිව්පස්සේ පරිභෝග කරන්නේ හරියට අර මව්පියන්ගේ දෙයක් දරුවන් පාවිච්චි කරනවා වගේ දායාදයක් හැටියට සලකලා. දැන් මේ කුඩා දරුවන් ගෙදර මව්පියන් නැත්නම් බය නැතුව මව්පියන්ට අයිති දේවල් පාවිච්චි කරනවා. තමන්ගේ දෙයක් නෙවෙයි නමුත් මව්පියන්ට අයිති නිසා. අන්න ඒ වගේ ඒ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මුල් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගත්තු සංඝයා වහන්සේලාගේ සිව්පස පරිභෝගයේ උපමා කරන්නේ අර දරුවන් මව්පියන්ගේ දෙයක් පරිභෝග කිරීම වගේ පාවිච්චි කිරීම වගේ දායජ්‍ය පරිභෝගයේ තුන්වෙනි කාරණේ. අවසානයේ තියෙන සාමි පරිභෝගය. නියම වශයෙන්ම හැම අර්ථයෙන්ම සිව්පසයට අයිතිකාරීන් හැටියට පාවිච්චි කිරීම. ඒක කෙරෙන්නේ රහත් වුණාට පස්සේ. රහත් වුණු අවස්ථාවේදී රහත් වුණු පුද්ගලයා හඳුන්වන්නේ ණය නැති කෙනෙක් හැටියට. ඒක නිසා තමයි දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන අපි කතා කළේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රහත් වුණේ පැවිදි වෙලා 7 දිනේ. උන්වහන්සේ මේ කාරණේ ප්‍රකාශ කරන එක් අවස්ථාවක මම 6 දවසක් පමණක් ණයට පිණ්ඩපාතේ වැළඳුවාය. 7 දවස ණය නැතුව වැළඳුවාය. ඒයින් අදහස් කරේ මොකක්ද? 6 දවසක් යනතුරු මම රහත් වුණේ නැහැ. 7 දවස රහත් වුණා කියන එක. ඒයින් පෙනින්නේ රහතන් වහන්සේ ණය නැතිව පිණ්ඩපාතේ වළඳනවා කියන එකයි. 아무තු වෙන ණයක් ගෙවන්න දෙයක් නැහැ. ඉතිරි හරිය කරන්නේ ලෝකයාට යම් විශේෂ අනුග්‍රහයක් කරනවා නම් ඒක කරන්නේ ලෝකානුකම්පාව. ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර පළමු 69 රහත් වෙනකන් හිටියා. ඒ දිශාවල යවන්න බහුජන හිත බහුජන සුව සඳහා. ඊට කලින් නොවේ. රහත් වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ වදාලා ගිහිල්ලා ණය ගෙවන්නේ කියන එක නෙමෙයි වදාලේ. ණය නැතුව හැසිරෙන්න කියලා. ගිහිල්ලා බණ දෙසල ණය ගෙවන්නේ කියන අදහසින් නොවේ අර 69 මේව ඇතම් කෙනෙක් වැරදි විදිහට තෝරන නිසා අපි මේ විශේෂයෙන් අවධාරණය කරන්නේ. අර 69ට බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙන්න කියලා බුදු පියාණන් වහන්සේ වදාලේ. ගිහිල්ලා ණය ගෙවන්නේ කියන එක නොවේ. ඒක ලෝකානුකම්පාවෙන් කරන දෙයක්. ඒ ඉතිරි ජීවිත කාලයේ රාතන් වහන්සේලා නමුත් එතන කියවෙන අනන විචාර ලෝකේ ණය නැතිව ලෝකේ හැසිරෙන්න කියලා. එතන ඉඳලා ණය නැතිව හැසිරෙන්නේ. ඔන්න ඔය විදිහට ණය නැති වීම තමයි හරියට ණයකරෙන් නිදහස් වීම තමයි එතන ඉඳලා තමයි ස්වාමි පරිභෝගය කියලා කියන්නේ. සූපසේට නියම අයිතිකාරයන් හැටියටම ඒව පරිභෝග කරනවා කියන එකයි මින් පෙන්නුම් කරන්නේ. ඊළඟට ඒ වගේම දැන් අපි දන්නවා ඒ ණය ගෙවීම තුල ඒ ගුණ සම්පත්තිය දියුණු වීමත් ඊළඟට ඒ අරහත්වය හඳුන්වන්නේ ණය නැති තත්වයේ හැටියටයි. ණය නැති තත්වයක් හැටියටයි. බුදු පියාණන් වහන්සේ, රහතන් වහන්සේලාත්, ඒ පසේ බුදුරජාණන් වහන්සේලාම ණය නැතිව සිව්පසේ පරිභෝග කරනවා. මේ ගනුදෙනුව තුල තිබෙන ලෝකෝත්තර අගය නිසා තමයි දැන් මේ පින්නතුන්ට නිතර අසන්ට ලැබෙන ඇති ඔය දාන පින්කම් ආදීදී කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනෙය. ගිහි පින්නතුන් පිරිනමන දානයක් මහත් ඵල මහානිසංස වෙන්නේ. මොනවාද කාරණා තුන? දායක සම්පත්තිය, දෙය ධර්ම සම්පත්තිය, ප්‍රතිග්‍රාහක සම්පත්තිය. දායක සම්පත්තිය කියලා කියන්නේ දායකයාට තියෙන සම්පත්තිය නෙවෙයි. නියම දායකයෙකුට තිබිය යුතු ගුණ සම්පත්තියයි, ගුණාංග සමූහයෙන් සම්පූර්ණ වීමයි. ශ්‍රද්ධාව, පරිත්‍යාග චේතනාව, සීලය ආදී ඒ කාරණාවලින් සම්පූර්ණ නම් එයා නියම දායකයෙක්. අන්න දායක සම්පත්තිය. දෙය ධර්ම සම්පත්තිය කියලා කියන්නේ දෙන දේ පිළිබඳව ධාර්මිකත්වය. ධාර්මිකව උපයාස අපයාගත්තු දේ, හොරමර කමින් ලබාගත්තු දෙයක් නෙවෙයි. ඒක ඒ වගේම ප්‍රණීතව හොඳින් සකස් කරලා වීසි කරන දෙයක් හැටියට නෙවෙයි, ඒ විදිහට දෙන දෙයක්. ඒක දෙය ධර්ම සම්පත්තිය. ප්‍රතිග්‍රහක සම්පත්තිය කියලා කියන්නේ පිළිගැනීම් පක්ෂය පිළිබඳව ඒ තියෙන කාරණය. එතකොට ප්‍රතිග්‍රහක සම්පත්තිය ගැන සලකලා බලනකොට ඉහළ මාර්ථයෙන් දානීය ලැබීමට සුදුසු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලායි, රහතන් වහන්සේලායි. එහෙම නැත්නම් ඊළඟට අර එතන ඉඳලා ගුණ සම්පත්තිය අනුව යන අයයි. ඒකයි ප්‍රතිග්‍රහක සම්පත්තිය. ඒ අනුවයි මහත්ඵල මහානිසංස වන්නේ. මේ කාරණියම ගාථාවක දක්වලා තිබෙනවා, බොහෝ විට උපමාවලින් දක්වලා තිබෙනවා. ගොවිතැනක් පිළිබඳව චෙත්තුපමා අරහන්තෝ දායකා පස්සකූපමා බීජූපමං දෙය ධම්මං එත්තෝ නිබ්බත්තතේ ඵලං. රහතන් වහන්සේලා කෙත් වගේ, සරු කෙත් වගේ. දායකා පස්සකූපමා අර කියාපු අර දායක ගුණාංග වලින් යුක්ත දායකයා නියම දක්ෂ ගොවියෙක් වගේ, ගොවියන් වගේ. බීජූපමං ගෙහිය ධම්මං දෙන දාන වස්තුව ඒ හොඳ බිත්තර විය වගේ. එතෝ නිබ්බත්තේ ඵලෙන් මේන් තමයි නියම ඵලය ආනිසංග මහත්ඵල මානිසංසවන්නේ මහා පුණ්‍යස්කන්ධයක් ගලාගෙන ඉන්නේ මේ විදිහටයි කියලා ඒ විදිහට තෝරලා තියෙනවා. ඒ අනුව එතකොට අපට තේරෙනවා මේ බුදු පියාණන් වහන්සේ අර නියම නිසියාකාර ධර්මානුකූල ගිහි පැවිදි සම්බන්ධතාව මේ කථාන්තරය තුළිනුත් ගාථාව තුළිනුත් අපට දක්වා වදාරලා තිබෙන අනාගත પરම්පරාව අනාගත ශාසනයේ ප්‍රගතිය සඳහා. ඊළඟට ඊට අමතරව අපි තව ටිකක් කල්පනා කරලා බලමු. දැන් මෙතන මේ කතාව අපි ආරම්භ කරගෙන කියාගෙන යනකොට මේ ඇතම් කෙනෙකුට හිතන්න ඇති මේක ඇත්ත දෙයක්ද කියලා, ඇත්ත සිද්ධියක්ද කියලා. මෙතන තියෙනවා මහා ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් පිළිබඳව බුද්ධ චරිතය කියවන කෙනෙකුට ඕනෑම කෙනෙකුට විස්මය ඇති වෙනවා, පුදුම ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලය පිළිබඳව හරිද අවබෝධයක් ඇතිව හරියට එක අතකින් බලනවා නම් නාට්‍යයක් සිද්ධ වෙනවා වගේ බලාගෙන ඉන්නවා ලෝකේ. මිනිසුන්ගේ සිත් පෙනෙනවා, මිනිසුන් කරන කියන අතීතය ඒ හැකියාවන් සියල්ල පෙනෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර විදිහට වදාලේ, මහණෙනි කැවුම් වළඳන්න කැමතිද, ඊළඟට අපි කැවුම් වළඳලාම යමු, මේ මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කළේ, මේ බුදු පියාණන් වහන්සේ මේ දීර්ඝ කාලයක් පෙරුම් පිරු කාලේ මේ සාරාංශික කල්පලක්ෂයක් තුල නොවැළඳූ කැවුමක් නැහැ, නොකෑ කැවුමක් නැහැ, 아무තු දෙයක් නෙවෙයි කැවුම. සංඝයා වහන්සේලාට කැවුම් වළඳවන්න වෙනම ආශාවකුත් නැහැ. නමුත් මේ මෙතන තියෙන්නේ මහා ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේ අවස්ථාව සලසා ගත්තා. අර 500ක් දරු පිරිසේ ගුණ ඒ උපනිෂ්‍රේ සම්පත්තිය දැකලා, ඒ දරුවන්ගේ ශ්‍රද්ධාව මතුවන අවස්ථාව දැකලා, ඒ ශ්‍රද්ධාවන්ව ක්‍රියා කිරීමෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් කරන්න පුළුවන් බව දැකලා, ඒකට අවස්ථාව සලසා ගන්නයි බුදු පියාණන් වහන්සේ අර අපි කැවුම් වළඳලාම වඩිමු කියලා ප්‍රකාශ කළේ. එතන තියෙන අපි කල්පනා කරන්න ඕන අර මහා කරුණාවේ උපාය කෞශල්‍යය එතන තිබෙන්නේ. මහා පුදුමයි. ඒකම බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් ගුණයක් අපට ලෝකයාට ආදර්ශය ගත හැකි දෙයක් තමයි. තමන්ගේ ශ්‍රාවකයෙකු වුණත් උතුම් ගුණයක්කට වර්ණා කිරීම, මේ ගුණේ වර්ණා කිරීම. දැන් වෙන කෙනෙක් නම් අපට නුදුන්නම මට නුදුන්න කැවුමක් අරගොල්ලන්ට දෙනවා කියලා මුණ නරක් වෙනවා. මුණක් කැවුමක් වගේ වෙනවා ඇතැම්විට. ඒ බඳු දේවල් සමාජයේ ප්‍රතිපූත් වෙනවා. මේ බුදු පියාණ මේ මහවැණි ගුණ සම්පන්න යුත්ත කෙනෙකුට නුදුන්න කැවුමක් මේ මගේ ගෝලෙකට දුන්නා කියලා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද? මහණෙනි නුඹලටත් මටත් කැවුම් නුදුන්නට අර දරුවෝ නියම කැවුමේ නියම අයිතිකාරයා උන්න පිටිපස්සෙන් එනවා. අපිත් එනං එතකන් ඉමු කියලා. එතනින් අපිට ලෝකයාට විශාල ආදර්ශයක් මේ බුදු පියාණන් වහන්සේ දෙනවා. ඒ වගේම මේ අවස්ථාව සලසා ගත්ත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ උතුම් ගුණ සම්පත්තිය ප්‍රකාශ කරන අර විදියේ ගාථාවකින්. ඒ වගේම ඒ තුලින් තිබෙනවා අර ශාසනයට පණිවිඩයක්, ශාසන පණිවිඩයක් තිබෙනවා නියමාකාරයෙන්ම ගිහි පැවිදි සම්බන්ධතාව කොයි විදියට පැවැත්විය යුතුද කියන එක. මේ විදිහේ කාරණා රාශියක් අපිට මේ කථාන්තරය තුලිනුත් ගාථාව තුලිනුත් නෙලා ගන්න පුළුවන්. මේ අවුරුදු කැවුම් බණ තුල අපි අර කලින් සඳහන් කළ ආකාරයට තියෙන ගුණ සුමදක් ධර්ම රසයක් මේ පින්නතුන්ට හිත හිතලා වැඩි හිතන්න හිතන්න මේවයි රසය උරා ගන්න පුළුවන්. ඒකට හොඳ අවස්ථාවක්. ඒ වගේම දැන් මේ පින්නතුන් දැන් මේ අලුත් අවුරුදු උත්සවයකට සූදානම් වෙනවා. ඒක තුල ඇති ධර්මතාවක් අපි හිතලා බලමු. මොකද්ද මේ අවුරුදු උත්සවය කියලා කියන්නේ? කාල චක්‍රය කරකැවිගෙන යනවා. මේක කොතනකවත් නවතින්නේ නැහැ. නවත්ත ගන්නත් බෑ. කාල චක්‍රය හරියට අර දැතිරෝධයක් වගේ ඒකට අහු වෙලා අපේ ජීවන චක්‍රයත් ගෙවිලා යනවා. ඒ අදන්නේ නැතුව අපේ වයස ගෙවිලා යනවා. ඉතින් මේක නවත්ත ගන්න බෑ. අපි ඉස්සරහට තල්ලු වෙනවා මිසක් නැවතිලා කල්පනා කරන්න වෙලාවක් නැහැ. අන්න ඒක නිසා තමයි මේ යම්කිසි චාරිත්‍රයක් අවුරුදු චාරිත්‍රවල සමහර ගැඹුරු අර්ථ බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. මේක විනෝද වන අවස්ථාවක් හැටියට පමණක් සැලකනවා. දැන් මේ අවුරුද්ද පිළිබඳව මේ පින්නතුන් දන්නවා නොනැකත කියලා එකක් තිබෙනවා. නොනැකත කියලා කියන්නේ නැකත නොවන අවස්ථාවක්. මේ ලෝකයා තුල තිබෙන හැඟීමක් ලෞකික දේවල් හැම එකක්ම නැකතට කරන්න ඕන කියලා. එතකොට එහෙම ලෞකික දේවල් කරන්න නැකතක් නැත්නම් ඒක නොනැකත. ඉතින් සමහර කෙනෙක් හිතනවා ඉතින් නොනැකතක් නිකන් ගෙවන්න බෑනේ, ඒක නිසා පින්වත් කරමු කියලා. ඒක වැරදි අදහසක්. මේ නොනැකත කියන එක හඳුන්වලා තියෙන පුණ්‍ය කාලය. ඒක අපි ගැඹුරින් කලකල බැලුවොත් ඒක ඇත්ත වශයෙන්ම පුණ්‍ය කාලය තමයි. පුණ්‍ය කාලය වෙන්නේ කොහොමද? අර කියාපු අර නොනැකත අවස්ථාව අපි ජීවිතයේ විරාමයක් කරගන්න ඕන. අපේ කටයුතු මැදේ ලබා ගන්න පොඩි විවේකයක් විරාමයක් හැටියට සලකන්න ඕන. පරණ අවුරුද්ද කියලා එකක් තිබෙනවා අලුත් අවුරුද්ද කියලා එකක් තිබෙනවා ඔය දෙකට මැදින් නොනැකතක් තිබෙනවා මේක පුණ්‍ය කාලයක් කරගන්න ඕන අපි කාලා දීලා විනෝද වේලා නොවේ නැවතිල්ල සංස්කෘතව කල්පනා කරන්න ඕන පසුගිය අවුරුද්දේ මගෙන් වුණු කයෙන් සිතෙන් වචනෙන් වුණු වැරදි මොනවද අසල්වාසීන්ට නෑ හිතවතුන්ට තුනුරුවන්ට තවත් නොයෙකුත් දේවල් මගේ අඩුපාඩු ගුණධර්ම වශයෙන් මගේ ගුණධර්ම අතින් මගේ මොනවද අඩුපාඩු සීලය පිළිබඳව මොනවද අඩුපාඩු ඒවා සලකලා බලනවා දැන් මේ පින්නතුන් දන්නවා ඒ ගෙදර වල අවුරුදු උත්සව වෙනකොට ගෙවල් දොරවල් හොදලා සුද්ධ කරලා මලකඩා ඉවත් කරලා පිරිසුදු කරලා වෙන එකක් තිබා අලුත් අවුරුද්ද අලුත් ලිපකුත් බැඳලායි ආරම්භ කරන්නේ මේ අලුත් වීම මේක සිත අලුත් වීමක් කරගන්න ඕන සිත අලුත් කරගැනීමේ අවස්ථාව සිතේ තිබෙන කුණු කන්දල් මලකඩ හොදලා ඇරලා අනාගතයේ දිහා ඒ ධර්මානුකූලව තමන්ගේ ජීවිතයේ මේ භයානක සංසාරේ නිවනට නැඹුරුව අපායට නොයන ආකාරයට අපේ සිතුම් පැතුම් ක්‍රියා පටිපාටිය සකස් කර ගැනීම හොඳ පුණ්‍ය කාලයක් කරගන්න ඕන නොනැකත කියන එකයි අවස්ථාව විරාමය. එබඳු අවස්ථාවකට ඔන්න හොඳ හිතින් පැතුම් කීපයක් තමයි අපි මේ ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කළේ. ඒ අනුව කෙනෙකුට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ගුණ සම්පත්තිය තේරුම් අරගෙන සාසනික වටිනාකම් පරමාර්ථ හරියාකාර තේරුම් අරගෙන අපි ගිහි පැවිදි සම්බන්ධතාව කොහොමද පැවැත්විය යුත්තේ ඊළඟට මේ සාසනයේ වටිනාකම් මොනවද ගනුදෙනු හැටියට සාසනය කල්පනා කරන්නේ මොනවද සාසනයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මොනවද ඒ විදිහට අපේ ජීවිතත් සකස් කරගන්න ඕන කියලා ඒ විදිහට කල්පනා කරන හොඳ අවස්ථාවක් මේ නුනැකත පුණ්‍ය කාලය. ඉතින් මේ අපේ ජීවිතය කියන එක අර කාල චක්‍රය නම් ප්‍රතිබුත් කරකැවිලා යනවා මේකේ මුලක් නැහැ අගක් නැහැ ඒකට අහු වෙන මේ දැතිරෝධයට අහු වෙලා ගෙවෙන අපේ මේ ජීවිත ජීවන චක්‍රයේ එච්චර ලොකු දෙයක් නෙවෙයි මේක මේ වෙලාවෙම නැති වෙන්නත් පුළුවන් දෙයක් සාමාන්‍යයෙන් කෙනෙකුගේ පරමාවශ්‍ය කියලා කියන එක දැන් කාටවත් කියන්නත් බැරි තරම් අවුරුදු 100 කියලා අපි කිව්වට මොකද ඊට හුඟක් මෙහා දැන් ඊට අමතරව තව නොයෙකුත් ආපදා උපද්‍රව නිසා බාහිර අභ්‍යන්තර උපද්‍රව නිසා අපේ ජීවිතේ කොයි වෙලාවෙ යනවද නැති වෙනවද කියන්න බෑ ඇතැම් විට මේ කතා කරගෙන යන අතරේ සමහර විට හදවත නැතර වුණොත් එතන ඉවරයි ජීවිතය අන්න බඳු මේ භයානක තත්ත්වයක් තිබෙනවා ඒක එහෙමයි ජීවිතයේ කිටි බව ඊළඟ සංසාරයේ දිග බව හිතන්න ඕන කොයිතරම් දීර්ඝ කාලයක් ඉපදීපදී මෙරි මේ සංසාරේ දුක් විඳිනවද කියලා මෙන්න මේ දෙක අතරයි අපේ මේ නියම තත්ත්වය තිබෙන්නේ අපි මේ කල්පනා කරලා ඊළඟ මේ මිදෙන්ට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ මොකද්ද සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් දාන සීල භාවනා වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වන ගුණ සමුදාය ඒක තුල බොහෝ කරුණ රාශියක් තිබෙනවා ඒ හැම එකක් ගැනම අපි කල්පනා කරලා මෙන්න මේ නොනැකත අවස්ථාව පුණ්‍ය කාලේ මේක නිසි ආකාර ප්‍රයෝජනට ගන්නවා කියලා කියන්නේ තමන් පිළිබඳව යම් කිසි දැන් ඔය දන්නවා මේ පින්නතුන් වෙනද ශාලාවක් නම් තව ඔය මේ කාලේ තියෙන ඔය සාප්පු ආදී කඩ සාප්පු වල අවුරුද්දක් අන්තිමට ඔය සේල් කියලා නොයෙකුත් විදියට ඔය පරණ බඩු ඉවත් කරගෙන කොහොම හරි ඒ වඩු මිනිකරි විකුණලා ඒවා ඉවත් කරලා අලුත් දේවල් ගේනවා ඒ වගේ අපිත් කරන්න තියෙන අර කුණු කන්දල් ටික මේවා කොහොම හරි ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒව හරි දීලා හිත අලුත් කරගන්න ඕන ඒකයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඇඳුමින්වත් වෙන ගෙවල් දොරවල් පිරිසිදු වීමෙන්වත් සායම් වලින්වත් වෙන අලුත් වීමක් නොවේ නියමාකාර අලුත් අවුරුද්ද නම් ඒක ගුණ සම්පන්නයෙන් වැඩෙන අලුත් අවුරුද්දක් වෙන්න ඕන උත්සවයක් කියලා කියන්නේ අන්න ඒක ඇතුළත දැන් මේ ඊ යටින් කියලා බලනකොට මේ කතාවේ තිබෙන අර කුඩා දරුවන්ගේ ආදර්ශයත් අපි ඉතල බලන්න ඕන මේ කාලේ විශේෂයෙන්ම ගිහි පින්නතුන් හොඳ ආදර්ශයක් දෙනවා අර 500ක් කුඩා දරුවන් මොකද මේ උයනට එදා ඒ දරුවන් ගියේ කැවුමලු ඔසවාගෙන සංඝයා වහන්සේලාට මේක පූජා කරන අදහසකින් නොවේ ගිහිල්ලා හොඳට කාලා බීලා විනාද වෙන්න නමුත් ඒක පරිත්‍යාග කළා ඒ අදහස පරිත්‍යාග කළා ඒ තරම් රසවත් ආහාරය කැවුම් ඒව ඔක්කොම පරිත්‍යාග කළා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ඒ කැවුම් වල රසයට වැඩිය උතුම් ලෞතුරු රසයකින් ඒ දරුවන්ට ලැබුණා ඒ අවස්ථාවේම සෝවාන් ඵලය ලබා ගැනීම අන්නේ විදිහට අපි කල්පනා කරන්න ඕන මේ ලෝකයේ වටිනාකම් වලට වඩා උතුම් වටිනාකම් සමූහයක් අපට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා තිබෙනවා බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ වටිනාකම් අනුව ජීවත් වීමයි අපේ ජීවිතය හැඩගස්වා ගැනීමයි ඉතින් මෙන්න මේ දරුවන් දුන්න ආදර්ශය අනුව අපි කල්පනා කළොත් මේ අවුරුද්ද කියන එක අපි කාලා බීලා විනෝද වෙලා ඒවා යම් කිසි විනෝද මට්ටමක් සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන් නමුත් Tamanගේ අනාගතය පිරිහෙන විදියට ජීවිතය අනාථ වෙන විදියට ණයතුරුස් වෙන විදියට තවත් භයානක ප්‍රපාතවලට වැටෙන විදියට ඒ අලුත් අවුරුදු විනෝදය යොදාගත්තොත් ඒකට ණය ගෙවන්න වෙනවා. ඒකට දුක් වෙන්න වෙනවා දීර්ඝ කාලයක් සංසාරේ. අන්න ඒක නිසා උත්සවයක් කියන එක ඇත්ත වශයෙන්ම තමන්ගේ සිත සතුටු වෙන්න නම් සිතේ සැනසීම ඇත්ත වශයෙන් ලෝකයේ ජීවන ඉහළම සැපත තමයි සැනසීම. ඒක කවුරුත් පිළිගන්නව ඇති. අන්න ඒ සැනසීමට මාර්ගයයි බුදු පියාණන් වහන්සේ ඒ නිර්වාණ ශාන්තිය නමින් හඳුන්වලා දීලා තිබෙන්නේ. ඒක ඒ පරතරයි ඊට මෑත දක්වා ඊට මෑත තිබෙන ඒ ශාන්තිය එදිනදා ජීවිතයේ ළඟා කර ගැනීමට තමන්ගේ ජීවන රටාව පිළිබඳව කාලසටහන පිළිබඳව දිනචරියාව පිළිබඳව යම් කිසි සංශෝධනයක් අවශ්‍ය වෙන්න පුළුවනි. හැම පින්වත්ෙක්ම මේ විදිහටම කල්පනා කරනවා නම් මේ බඳු මේ ඊළඟට එන ඒ නොනැකත අවස්ථාව ඒක නියම නැකතක් වෙනවා. අත්ත වශයෙන් මේ අපි කල්පනා කරන්න ඕන. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් නොනැකත වෙලාවේ මොකක් හරි කරොත් ඒක අපල වෙනවා කියලා. නමුත් පින්වතුනි මිනිස් බවලත් තැනේ කුසලක් නොකර වුණොත් අපලවන්නේ. අපලවන්නේ අර මිනිස් බව ලබාගෙන කුසලයක් නොකර හිටියොත්. නිෂ්ඵල වෙනවා කියන එක අපල කියලා කියන්නේ. ඉතින් මේ නියම නැකත තමයි මේ බුද්ධෝත්පාද කාලය. මේ තරම් මේ නියම නැකත ලැබිලා තිබෙනවා නම් මේ නැකත අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. අපිට ඒක එදිනදා හැමදාම කරන්න බැරි නිසා වෙන්න ඕන මේ විදිහට මේ අවුරුද්දක් ගෙවෙන තැන නොනැකත කියලා එකක් හදාගෙන පුණ්‍ය කාලය කියලා හදාගෙන පොඩි විරාමයක් ඇති කරගෙන නුවණැත්තන් ඒකින් ප්‍රයෝජනය ගත්තා. නමුත් නුවණ නැත්තන් ඒ වෙනුවට කලි මොකක්ද? අර නොනැගත තවත් නොයෙකුත් අනවශ්‍ය දේවල් මේකට එකතු කරගෙන මෙය තමන්ගේ පරිහානියට හේතු වන විනෝද මාර්ගවලට පමණක් යොමු කරගත්තා. ඒ නිසා අපි ධර්මානුකූලව කල්පනා කරන්න ඕන මේ පුණ්‍ය කාලය. අත්ත වශයෙන්ම පුණ්‍ය කාලයක් කරගෙන තමන්ගේ හිත් පිරිසුදු කරගෙන අලුත් අවුරුද්දේදී වඩාත් හොඳින් ඊළඟ අවුරුද්ද ධර්මානුකූලව තමන්ගේ ශීලයේ අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ ශීලයේ එක එකක් ගැන සලකලා ආවර්ජනා කරලා ඒවා සකස් කරගෙන විශේෂයෙන්ම ජීවිකාව පිළිබඳ ප්‍රශ්නය මේ කාලේ ඒ මිහි පින්නතුන්ට ලොකු ගැටලුවක්. ලෝකයේ මහා භයානක අන්දමින් ධාර්මිකය ගැන නොතකා ආර්ථිකය ගැන පමණක් හිතන යුගයක් මේක. අන්තිම ප්‍රපාතයට ගිහිල්ලා වැටෙන තුරු දන්නේ නැහැ. ඒ නිසා ඉක්මනින් ධනය සපයා ගැනීම උපයා ගැනීම සඳහා නොයෙකුත් විදිහේ මිත්‍යා ආජීවයන් පෙරමුණට එන යුගයක්. නුවණැති බෞද්ධ පින්වතුන් කල්පනා කරන්න ඕන බුදු පියාණන් වහන්සේගේ වදාළ ධර්මයේ මුල් තැන තබාගෙන තමන්ගේ ආජීවය සමහර විට එදිනදා ජීවිතයේ අඩුපාඩුකම් අගහිඟකම් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් පොහොසත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අර දැන් මේ අවස්ථාවේ සමාදන් වුණා වගේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීම කියලා කියන ඒ උතුම් ගුණ ධර්මයේ වඩන්න විශේෂයෙන් උත්සාහවත් වෙන්න ඕන. ඒ දැන් ඔය සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ දක්වන දේවල් මේ කාලේ කරන්න බැරි දේවල් හැටියට සමහර විට හිතන්න පුළුවන්. සතුන් මාසෙට ඇති කිරීම ආදීන් වැලකී සිටීම, ඊළඟට අවි ආයුධ වෙනදාමින්, වසවිස වෙනදාමින්, මත්පැන් වෙනදාමින්, ඔය විදිහේ දේවල් වලින් වෙන්වලා හිටියොත් අපිට කරන්න රස්සාවක් නැහැ කියලා හිතෙන තරමට ඒ විදිහට සමාජ භයානක ප්‍රපාතයක් කරා යනවා. නමුත් තමන් කල්පනා කරන්න ඕන, තමන් මේ දීර්ඝ සංසාරයේ තව දුරටත් දුක් විඳිනවද, මේකට යම් කිසි පරිත්‍යාගයක් කළා මේ මිදෙන්න උත්සාහ ගන්නවද, මේ විදිහේ මේ ක්ෂණ සම්පත්තියක් ලැබුණාම කියලා ඒක නුවණින් කල්පනා කරලා සමාජයේ කොයි විදිහට කිව්වත් වෙන එකක් තමයි තමන්ගේ නිවසේ අනිත් අය කොයි විදිහට හිතුවත් පැතුවත් ජීවත් වුණත් තම තමන් අපි උපන්නේ මැරෙන්නේ තනිවයි. ඒක නිසා ඒ වගේම තමන්ගේ කර්මයට බුදු පියාණන් වහන්සේ වදාලා තිබෙනවා කම්මස්සකා මානව සත්තා කම්මදාය ආදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සත්‍ය විභජති යදිං දිනප්පනිත්තාය ආදී වශයෙන් මේ කර්මය තමයි අපට අයිති. කර්මය තමයි අපේ දාය ආදිය. කර්මය නිසාමයි අපි උපන්නේ. කර්මය තමයි අපේ උත්පත්තියට හේතු වුණේ. ඊළඟට අපේ යාළු අපේ ඥාතියත් කර්මයයි. කර්මය තමයි අපිට පිළිසරණ වශයෙන් සිටින්නේ. ඒක නිසා අප කරන කර්මයට අපේ වගකියන්ට ඕන නිසා අපේ ජීවන රටාව සකස් කර ගැනීම අපේ යුතුකමක්. ඒ නිසා අර සාමාන්‍ය කෙටි මාර්ග බොහෝ විට භයානකයි. කෙටි මාර්ග ඉක්මන් වීම බොහෝ විට භයානකයි. ඒ විදිහට ඉක්මනින් ධනය සපයා උපයා ගැනීමට ඉක්මනින් මේ gedara dorē තියෙන ගැටලු විසඳා ගැනීමට කියලා අධර්ම මාර්ග ගත්තොත් එතනටට කවදා හෝ ඒ නිසා දුක් විඳින්නේ සිදු වෙනවා. අනික නිසා විශේෂයෙන් මර කියාපු අර ගණන් බලන අවස්ථාවේ නුණකට ගණන් බලන අවස්ථාවක් හැටියට අරගෙන තමන් මෙතෙක් මේ පසුගිය අවුරුද්ද තුල තමන්ට තමන්ගේ අයවැය ගැන කලකල බලන්න ඕන. අයවැය කියලා කියනකොට ලෞකික අර්ථයෙන් බලනවා නම් ඉලක්කම් වලින් දකින්න පුළුවන් අයවැයක්. ගැඹුරු අර්ථයෙන් බලනවා නම් අයවැය කියලා කියන්නේ මොකද්ද? අයපක්ෂය තමයි පින්. වැයපක්ෂය පව්. අපින් කෙරෙච්ච පව් මොනවද? අකුසල් මොනවද? අප විසින් කළ යුතු කළ හැකි කරන්ට උත්සාහ ගත යුතු කුසල් මොනවද? පින් මොනවද? අන්න එහෙම සලකල බැලීමයි. ඒ විදිහට තම තමන් පිළිබඳවත් ගනුදෙනුවක් කරන්න ඕන. දැන් මේ අවුරුදු උත්සවයේ කොටසක් තමයි අසල්වාසීන් එක්ක අර නොහොඳ නෝක් අඩු ඉවත් කරලා ගනුදෙනු කරලා ඒ විදිහට තමයි අලුත් අවුරුද්දක් කරමන්නේ. මේ ඇතුළතින් කෙරෙන්න ඕන ගනුදෙනුවකුත් තිබෙනවා. මේ තමන් මේ ලබාගත්තු ජීවිතයට දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයට අපි ණය නොවි කී දෙනෙක් ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයට ණය වෙලා මිය යනවද? උත්පත්තිය ලැබුවේ මිනිසෙක් හැටියට. නමුත් ජීවිතයක් ගත කරන්නේ ඒ වගේම මැරෙන්නේ හරියට මනුෂ්‍ය ප්‍රේතෙක් හැටියට. මනුෂ්‍ය යක්ෂයෙක් හැටියට. අන්නේ ඒ විදිය තත්වයකට යන්නේ නැති ආකාරයට තමන්ගේ ජීවිත රටාව සකස් කරගන්න උත්සාහවත් වෙන තුක්ෂ අවස්ථාවක්. ඒ නිසා මේ පින්නතුන් විශේෂයෙන්ම තම තමන්ම ඒ ජීවිතයට අදාළ ජීවන රටාවට ලං කරගන්න ඕන. එදිනදා ජීවිතයේ බොහෝ දෙනා මේ කාලේ කියනවා දැන් හොඳ ජීවිතයක් ගැන කතා කරන අවස්ථාවේ ඇතම් කෙනෙක් කියනවා ඒක එක්තරා විදිහක මෝස්තරයක් බවට පත් වෙලා තිබෙනවා. අපි පව් කරන්නේ නැහැ. අපි වරදක් කරන්නේ නැහැ. ඊටම පහසුවෙන් කියන එක. නමුත් මේ වරදක් කරන්නේ නැහැ කියලා කිව්වට එපමණකින් වැඩේ සම්පූර්ණ වෙන්නේ නැහැ. මේකේ හොඳ පැත්තක් තිබෙන කුසල් කරන්නට ඕන. හිත සකස් කර ගැනීම සාමාන්‍ය ප්‍රතිපatti ශීල ප්‍රතිපatti සීල සමාදන් වීම ආදියකින් කිරීම පමණක් නොවේ. ඒව ආවර්ජනා කළා තමන්ගේ ජීවන රටාව සීලයට අනුරූපව පවතිනවාද කියලා නිතර දිනදා සලකලා බලන්න ඕන. ඊළඟට එතනින් නවතින්න නරකයි. සීලය කියන එක මේ ශාසනයේ ඉනියම පරමාර්ථයේ සමාධියයි භාවනාවයි. සීලය මත සමාධිය ගොඩනගෙන්න ඕන. ගේක අඩිතාලම අත්තිවාරම දාලා ඉවර වෙලා ගොඩනගන්නේ නැතුව සිටිනවා නම් ඒකෙන් වැඩක් නැහැ. එතකොට සීලය අත්තිවාරමයි. පංචශීලය හෝ ආජීවශ්‍රම සීලය හෝ දසශීලය හෝ මේ පොහොය අට සීල හෝ යම්කිසි සීලයක් සමාදන් වෙන්නේ ඒ සීලයෙන් කය වචන හික්මවාගෙන ඒ තුලින් හිත තැන්පත් කර ගැනීම සමාධිමත් කර ගැනීමයි. අන්න ඒක නිසා ඒ ගැන උනන්දු වෙන්න ඕන. මේ සමාධිය කියන එක තැන්පත් බව. මේ සමාධියත් මේක දෙපැත්තක් තියෙන සමත විදර්ශනා වශයෙන් සිත තැන්පත් කර ගන්නවා. යම්කිසි කුසල් අරමුණක් මෛත්‍රිය, බුද්ධානුස්සතිය ආදී යම්කිසි අසුභය නැත්නම් මරණ සතිය වැනි යම්කිසි කමඨහනක් එදිනෙදා ජීවිතයේ පුරුදු කරලා ඒ විවේක අවස්ථාවල් විශේෂයෙන්ම උදෑසන රැයි නින්දට යන්න පෙර එහෙම නැත්නම් අනිත් අය නිදා ගන්න අවස්ථාවේ හෝ තමන්ට විවේකය කොහොම හරි ලබාගෙන එදිනදා ඒ දිනචරියාවේ කොටසක් හැටියට සුළු වේලාවක් හෝ විනාඩි 5ක් හෝ 10ක් හෝ මෛත්‍රී භාවනාව ආදී යම්කිසි කමඨාණක් වැඩිවීමෙන් තමන්ගේ සිත පිරිසිදු වෙනවා වගේම ඒ සමාධිමත් වෙනවා, සිත දැන්පත් වෙනවා. ඊළඟට ඒ පමණකින් නවතින නරකයි. සමාධිය පමණක් වඩලා ඒ ඉහළ තත්ත්ව අභිඥා ආදී ලබාගත්තු අය බුද්ධෝත්පාද කාලයේ පමණක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලවල හිටන් හිටියා. නමුත් සසර දුක් කෙලවර කරගන්න බෑ ඒ පමණකින්. ඒක නිසා බුදු පියාණන් මහසී දක්වනවා සමාධිය මත ඉඳලා ඊළඟට විදර්ශනා වඩන්න ඕන. ඒ අනේ සඳහා තමයි ඊළඟට සීල සමාධි ප්‍රඥා. ඒක ප්‍රඥා නම් හඳුන්වන්නේ විදර්ශනා ප්‍රඥාවයි. ඒක දියුණු කර ගැනීම සඳහා උත්සාහයක් දැරිය යුතුව තිබෙනවා. ගිහි ගෙවල් වල අපි ඉඳගෙන මේවා කරන්නේ කොහොමද කියලා හිතන්න නරකයි. අතීතයේ බුද්ධ කාලයේ ඊට මෑතක් දැන් මේ කුඩා දරුවන් සෝවාන් ඵලයේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ කියලා කියන්නේ මේක යම්කිසි සමාධි පමණක් නොවේ. මේක තුල තිබෙනවා විදර්ශනා ඥාන. මිරිතාසියුම් දෙයක් දීර්ඝ කාලයේ සංසාරයේ යම් යම් අවස්ථාවල් වල කුතිකුත් භාවනා වඩන්න ඇති. ඒවා අපේ හිත්වල තැන්පත් වෙලා තිබෙන විඥානයේ තැන්පත් වෙලා තිබෙන ඒ ධන නිධානයක් වගේ. නමුත් අපි දන්නේ නැහැ මේක. දැන් රත්තරම් පිඟානක් වුණත් අපේ ගෙදර වල ඔය අගුවේ ඔය මේ කුස්සිය තියෙනවා නම් අපිට අඳුනගන්න බෑ. මේකේ අල්පනෙත් එකකින් හරි ඉරක් ඇඳලා බැලුවාමයි මේක අඳුනගන්න පුළුවන් වන්නේ. අන්න ඒ වගේ අපේ චිත්තසංතානයේ අපි කුටිම මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තිබෙන යම්කිසි විශේෂ පුණ්‍ය ශක්තියකින්. ඒ තුල තිබෙන්න පුළුවන් අතීතයේ බණ භාවනා වඩපු ඒ ශක්තිය. ඒවා හැඟවිලා තිබෙනවා ගිහි හෝවා පැවිදි හෝ ඒවා. සමතු කර ගැනීම සඳහා විදර්ශනා භාවනා කරබන්ට ඕන. ඊට නිසි ඒ කර්මස්ථාන ආචාර්යයන් හමු වෙලා කල්යාණ මිත්‍රින් මේ පිටින් විදර්ශනා භාවනාවට හිත යොමු කරන්න ඕන. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් එදිනදා ජීවිතයේ තමන්ගේ මේ ජීවන රටාව තුල හමු වෙන හැම දෙයක්ම මේ ධර්මයට සාධක කරගන්න ඕන, නිදර්ශන කරගන්න ඕන. ඒ තුලින් දකින්න පුරුදු වෙන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය. ඒක සිතට හුරු කරගත්තාම යම්කිසි අවස්ථාවක අර විදිය ඉතාම ක්ෂණිකව පවා මාර්ගඵල ප්‍රතිවේද කරගන්න පුළුවන් වන්නේ. අතීතයේ කථාන්තරයක් තිබෙන එක්තරා රජ කුමරියක් ඒ තමන් ගිය වැසිකිළියක ඒ හිතේ පණුවන් දැකලා පුලවක සංඥාව හිතට ඇති වුණා. ඒ අවස්ථාවේ මේ කෙනෙක් මැරුණාට පස්සේ මේකේ පණුව දාන හැටි අර පොඩි හිතවිල්ල උපකාර වුණා යහත් වීමට පවා. අන්න ඒ වගේ අපි එදිනෙදා ජීවිතයේ මේ මගතොටේදී දකින්න ලැබෙන දේවල් කියවන පුවත්පත් ආදී අසන්ට ලැබෙන ප්‍රවෘත්ති ආදී අපේ සිත් කලම ගන්නේ නැතුව කිලිටි කරගන්නේ නැතුව රාග ද්වේෂ මෝහ ආදීන් එවෙනුට කරන්ට ඕනේ මේවා තුලින් දකින්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. අන්න ඒ විදිහේ අමුතු ඒ විදර්ශනා දැන් මේ කාලේ යතම් කෙනෙක් කියන්න පුළුවන් මේ කාලේ ජීවන රටාව අතීතයේ අපේ පැරණි සිංහලයන්ගේ ජීවන රටාව කෙසේ වෙතත් මෙකල ඒවා කරන්න බෑ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. අතීතයේ නම් ඒ අපේ ඒ අතීත මව්වරු ඒ ධර්මයේ සඳහන් වෙනවා ඒ පොතපතේ සඳහන් වෙනවා වී කොටනකොට පවා වී ඇටයක පොත්ත නිකන් ගැලවෙන්න අරින්නේ නැහැ. ඒකත් භාවනාවට නගනවා. අනිත්‍යතාව. අන්න ඒ වගේ මේ පින්වතුන්ටත් කොයි කොයි අන්දමේ සුඛෝ භෝගී භාණ්ඩ ලෝකයේ බිහි වෙලා තිබෙන නමුත් ඒවා තුලින් උද්දකින්න ඕන. මේ අද විසිත් කාමරයේ තිබෙන එක ඊළඟ දවසේ කුස්සියේ නේද? ඊළඟ දවසේ අන්තිමට ඒක කුණුගොඩේ නේද? ඒ හැම දෙයක්ම මේ නවීන නූතන කියලා ගන්න ලස්සන කියලා ගන්න දේවල් හැම දෙයක්ම මේ විනාශය කරා විනාශ මුඛය කරා යන හැටි. ඊළඟට තම නොයිකුත් මේ සාන්නමාන්න නොයිකුත් විරාසිතාවන් සහිත මහා ඉහලින් වැජමෙන නිලතල සහිත හැම දිනාටම යන කලදසාව. එක පැයෙන් එක මොහොතින් විනාශ වෙලා යන ආකාරය. මේවා තුලින් දකින්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය. මේ එකක්වත් අමුතු දේවල් නොවේ. මේ එකක්වත් අමුතු මේ අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා මේක හදිසි අනතුරක් කියලා කියන්නේ අපි මේවා හදිසි අනතුරු කියලා જાතියක් කියනවා. නමුත් ඇත්ත වශයෙන් ස්වභාව ධර්මයේ හදිසි අනතුරු නෑ. අපි හිතමු ගමන් කරන වාහනයක් එක රෝද ගැලවුණ හදිසි එහෙම නැත්නම් මොකක් හරි ඒ විදිහ දෙයක් වෙලා ඔය අනතුරක් කියන දෙයක් සිදු වුණා. මේක ඒ වෙලාව විතරක් වුණ නෙමෙයි මේක හිමිහිට බුරුල් වෙවි තිවිලයි ගැලවුණේ. ඒක අපි නොදැක්ක නිසා අපිට ඒක හදිසි අනතුරු කියලා කියනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ හදිසි අනතුරේ ඒක පැත්තක්. අපට සිදුවන සිදුවීම් අපට වෙන ආපදා මේවා යට තිබෙනවා කර්මය. අර කර්ම චක්‍රය. එකක්වත් හදිසි අනතුරුනේ බුදු පියාණන් වහන්සේලා අභිඥාලාභීන් මේවා දැකලා පොඩි මන්ද සිනාවක් පළ කරනවා. මොකද මේ මන් දැක්ක මේක වෙන බව වළක්වන්න බෑ හැබැයි. ඒක නිසා මේ මන්ද සිනාවක් පහල කරන්නේ. දැන් කුඩා දරුවෙක් නැගිටින්න උත්සාහ කරන කුඩා දරුවෙක් දිහා බලන් ඉන්න මව් කෙනෙක් කොහොම හරි මෙයා නැගිටින්නත් ඕනනේ. වැටෙන පාරේ පාසා පොඩි හිනාවක් දානවා. අන්න ඒ වගේ තමයි. බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයේ මිනිස්සුන් මේ හදිසි අනතුරු කියලා ಜಾති වලින් මේ විනාශ වෙලා යනවා දැකලා කම්පා වෙනකොට හිතනවා අනේ මේක දැක්කේ නෑනේ මේ අය. මේකට හේතුව මේ මීට කල්ප ගණන් ඈත කරපු යම් කිසි අකුසලයක් මෙහි මේ විපාකයයි මේ විඳින්නේ. එතකොට අන්නේ විදිහේ සත්‍යයක් මේ ලෝකයේ තිබෙන්නේ. හදිසි අනතුරු ඇත්ත වශයෙන් ස්වභාව ධර්මයේ හදිසි අනතුරු නෑ. ඒවා ස්වාභාවික සිද්ධි. ස්වාභාවික කියලා කියනකට ඍතු කරන්න ඕන ලෝකයේ අපට සාමාන්‍ය අජීවි එහෙම නැත්නම් ජීවියක් නැති දේවල් පිළිබඳව තියෙන ටික විතර අපි ස්වාභාවික කියලා කියන්නේ. නමුත් මේ කර්ම චක්‍රය තීටයි ති කර්මයක් විපාකයක්. හරියට අර දැන් අර පින්පව් ගැන කියනකොට අපි ගොවිතැන් කිරීම ගැන කිව්වා පින් ගැන කියනකොට. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා යාදි සංවපතේ බීජං සාදි සංහරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං යම් ආකාරයකට වපුරනවා නම් ඒ ආකාරයකට එහි අස්වැන්න නෙලා ගන්න ලැබෙනවා. හොඳ කරන තැනැත්තා කුසල් කරන තැනැත්තා ඒ හොඳ විපාක ලබනවා. පව් කරන තැනැත්තා දුක් විපාක ලබනවා. ඔන්න විදිහේ තත්ත්වයක් නිසා අපි එතකොට මේ ඉදිරියට එන මේ නොනැගත කාලයේ නියම පුණ්‍ය කාලයක් හැටියට ඒ තමන්ගේ ජීවිතය පිළිබඳව විශේෂ සමාලෝචනයක් කරලා පුනරීක්ෂණයක් පුනරාලෝකනයක් කරලා ඒ තුලින් යම් යම් ඉගෙනගත්තු දේවල් අනුව ඊළඟ අලුත් අවුරුද්ද හොඳ ජීවන රටාවකින් යුක්තව හොඳ කාලසටහනකින් යුක්තව ආරම්භ කරන්නට අදිෂ්ඨාන කරගන්න ඕන. අද වෙනි මේ වටිනා පෝය දවසක මේ අවුරුද්දත් පෝයත් මේකට ආවේ මේක තුලින් මේ අපේ මේ ධර්මානුකූල ජීවිතය හැඩගස්වා ගැනීමට අවස්ථාවක් කියලා සලකාගෙන මේ පින්වතුන් මේ අද දින මේ පැයක් ඇතුළත මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලිනුත් Tamanගේ සිතේ ඇති වුණු පිරිසුදු ගම ගැන හිතලා බලන්න ඕන. ආජීවශ්‍රමක ශීලයේ හෝ ඊටට වඩා උසස් මේ පොය යට සිල් වලින් හෝ යුක්තව මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කළ කය වචන ඉක්මවාගෙන ඒ අවස්ථාවේ සුනුරුවන් කෙරෙහි හොඳ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව අනුව ඇති කරගත් යම් කිසි වීරයක් මුල් කරගෙනයි මේ අවස්ථාවේ මේ විදිහට මේ බිමේ ඉඳගෙන ධර්ම ශ්‍රවණය කළ හිතේ දාගෙන තවනුයිකුත් බාධක කරදර මැද්දී ඒ වීරිය අනුව යදූ සතිය සිහිය මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වචනයක් පාසා ඊට සමන් දීම සඳහා යදූ සතිය සිහිය ඊළඟට ඒ තුලින් යම් කිසි තන්පත් බවක් සිටී ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්ම වගේම සිටිය යොදා ගැනීම නිසා ධර්මානුස්සති වශයෙන් හෝ ඒක සමාධිය හැටියට සලකන්න පුළුවන්. ඊළඟට ඒ සමාධිමත් හිතට කලින් නොහැටුණු යම් කිසි ධර්මයේ පිළිබඳ ගැඹුරු වැටහීම් ඇති වුණා නම් ඒක ප්‍රඥාව හැටියට සලකන්න පුළුවන්. අන්න ඒ විදිහට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන්නා වූ ඒ ඉන්ද්‍රිය බල ආදී ඒවා දියුණු කර ගැනීමේ මූලික අභ්‍යාසයක් මේ ධර්මශ්‍රවණය තුලින් සිදු වුණා. ඒක තුලින්මයි මේ පින්නතුන්ට යම්කිසි දවසක නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. අන්නේ උතුම් නිර්වාණ ධර්මය කල්ම යාදීම මේ ජීවිතයේදීම මේ උතුම් බුද්ධෝත්පාද කාලයේ මේ ලැබවපු මනුෂ්‍යාත්ම භාවය තුලදීම ප්‍රත්‍යක්ෂ කරගන්නට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ රැස් කරගත් ධර්ම ශ්‍රවණමය වශයෙන් ධර්ම දේශනාමය වශයෙන් අප රැස් කරගත් යම් කුසල සම්භාරයක් එතොත් ඒ සියල්ල මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය අනුමෝදන් වෙත්වා. ඉදිරියට ශාසනීය තත් අපටත් ඒ ආරක්ෂාව සලසා දෙමින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිය කින උතුම් මා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා දෙවියන්ටත් අනුමෝදන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපගේ ඒ මිය පරලෝකීය ඥාතීන් ඇතුළු අවීචිය පටන් අකනිටා දක්වා වූ යම් තාක් සත්ව කොට්ටාසයන් මෙබඳු මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමය කුසල් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එබඳු ඒ පින් අනුමෝදන් පින් අනුමෝදන් වීමෙන් මින් කුසල් අනුමෝදන් වීමෙන් යදුවති තත්වලිනක් නිදී සුභසිත වලටපත් වී ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඒ භාවනා ආදී සියලු කුසල් ධර්ම සම්පූර්ණ genu උතුම් මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් පිටරගන්නේ මේ ඇති කරගෙන මේ අවස්ථාවේ දාතර කියලා හිඳෙන්න සාර්ථක සම්භතං කුමිනසංතක අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශත්ථාදි භුම්මත්ථා දේවානාගාමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථාදි භුම්මත්ථා දේවානාගාමිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං අද්දීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුෂෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ දුක්ඛානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛි භවන්තු තේ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.